හොඳයි පින්වත්නි, මේ පින්වතුන්ට අද ධර්ම දේශනාව මුල් කරගෙන යම්කිසි ගැටලුවක් මතුවලා තියෙනවා නම්, එහෙම නැත්නම් යම්සි දෙයක් සාකච්ඡාවට බඳුන් කරන්න තියෙනවා නම්, ඒ සඳහා දැන් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
ප්‍රියන්ති අත සේවා කර දෙන ඔබට අවස්ථාව ලැබෙනවා. පැරේ ඉදිරිපත් කරන්න ගරු ස්වාමීන් වහන්සේට. දවසනායි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ඔබ වහන්සේ දැන් කියපු විදිහට අර සිතුවිලි පාලනය කරගන්න එක ගැන පොඩි ගැටලුවක්. මම කරේ භාවනාව හැටියට සක්මන් භාවනාව යටිපතුලට දැනෙන දැනීම. ඉතින් ඒකෙත් දිගට දිගට ගිහිල්ලා දැනට මම ඉන්නේ මගේ ඇඟේ හැම මොහොතකම වගේ කන්නාඩි වගේ ඇති වෙනවා නැති වෙනවා වගේ ඉවැනි දැනීමක් හඟපුරාම තියෙනවා. මට ඒකට ඉඳගෙන භාවනා කරන්න අවශ්‍ය නැහැ. මම නිකන් සෝමාන්ව නිකන් හිටගෙන හිටියත් කඩේ ගිහිල්ලා බඩුවකට සල්ලි ගෙවන්න හිටගෙන ඉන්නේ පුංචි මොහොත වුණ හැම මොහොතකම ඒක තමයි මගේ ශරීරයේ දැනට දැනෙන්නේ. මම දැන් මේ මාස 6කට විතර කලින් මේ ඔබ වහන්සේ කියත කියපු කතාවේ සිදුවෙන සිදුවීමක් ගැන මට අහන්න හිතුණා. අරියදජ ස්වාමීන් වහන්සේගේ මම නාම රූප පරිච්ඡේද ඥානය ගැන හරිම ලස්සන ධම්මතෝක් සංයප් වහන්සේ කරා. මගේ හැම දෙයක්ම අහගෙන ඉන්න ඒ කාල පරිච්ඡේදයේ තොල මගේ හිත හුඟා සංසෝම වෙන පටන් ගත්ත. මම ඇවිදිනකොට යනකොට එනකොට නිකන් මේ මේවනිකන් සිතුවිලි වැඩි හිතට එන්නේ නැති එවැනි ගතියක් ආව මොළින්න. ඊට පස්සේ මට එකපාරටම සිතුවිල්ලක් ආවා. මගේ හිත, කය, වචනේ මම පුදුම විදිහට පරිස්සම් කරගන්න ඕන කියන එක. කියන්නේ මම හැම මොහොතකම අර ඔබ වහන්සේ අද කිව්වා වගේ මෛත්‍රී සහගත සිතුවිල්ලක් හිතේ තියාගෙන ඒ හැම විදිහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ එකපාරටම වගේ මගේ කය දැනීම හරියම අඩු වෙලා සිතුවිලි එක හුඟක්ම නැතර වෙලා මම වැඩක් කරද්දී දේවල් නිකන් ඔහි ඉබේ කෙරෙනවා වගේ දෙයක් වෙලා ඉන් පස්සේ මගේ හිතේ පුදුමාකාර නිවීමක් මට දැනෙන්න පටන් ගත්තා. මම ඔබ වහන්සේගෙන් තමයි පළවෙනිම භාවනාව ඉගෙන ගත්තේ කොහොමද නගරයේදී. නමුත් එතනදී මම භාවනා කරනකොට හිඳීම හැකිලීම භාවනාව ඔබහසිත මනිනගත්තේ එතනදි මගේ හිතට ආපු ප්‍රීතිය සුඛී කියන දෙයක මම ඇත්තටම ඇරෙනවා. දැන් මම ගෙදර වැඩක් කරනකොටත් මගේ හිස්ම තේරෙනවා මට ඕනේ හැම වෙලේම ඉඳගෙන අරකම අත්විඳින. නමුත් මේ ආකාරයට ස්වාමීන් වහන්සේ එහෙම ඇගීමක් ගැටීමක් කිසිම දෙයක් නැහැ. ඒක මට වචනෙන් විස්තර කරන්න පුදුමාකාර නිවීමක්. මේක මට එක දවසක් පුරා වගේ තිබුණා. ඊට පස්සේ චුට්ට චුට්ටේක නැති වෙලා ගියා. සිතුවිලිත් එක්කන ඔබහස කියනවා වගේ ඕනේ නම් මට හිතලා මම දැන් මේකේ කරන්න ඕනි කියලා මම කරා. ඊට පස්සේ ආයෙත් නෑ සැනසීමේ ඉන්නවා. කිසිම ස්ට්‍රෙස් එකක් නෑ මට හිතට. ඇත්තටම ආනේ මේකද මේ නිවන කියන්නේ කියන එක ගැන ඒ සිතුවිල්ල තමයි මට ආවේ. මේම දෙයක් මට දැනෙනවා නම් රහතන් වහන්සේ සිතුවර මොන වගේ නිවීමක් ඇද්ද කියලා වගේ දෙයක් ආවා. මම දන්නවා ඒ නිවන නෙමෙයි කියලා. නමුත් ඊට පස්සේ තු එහෙම ගිහිල්ලා ආයෙමත් අර හිතපු මේ බැක් ටු ස්කවයර් වන් වගේ මේ බින්දුවේ තාක්ෂණ ආයෙත් තියෙනවා. කොහොමද සයින් වහන්සේ මේ අර වහන්සේ කිව්වාගේ දැන් අර වශී කරගෙන වගේ අර එහෙම එහෙම කොහොමද ඒ වගේ තැනකට යන්නේ?
සෝ මේක තමයි. ඒක බහුලීකృత කරන්න අවශ්‍යයි. දැන් අපි තව ටිකක් මේ සම්මා සංකල්ප ගැන කතා කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපේ හිත ඒ වගේ විතර්ක සමනය වීමකට, ප්‍රපංච සමනය වීමකට පත් වෙලා කිසිම දෙයක් උපාදාන නොකර කිසිවක් ඇසුරු කරන්නේ නැතුව හිත බොහොම සාමකාමීව ඉන්න බව හඳුනා ගත්තහම අන්නේ తත්වය අපි අගය කරනවා. ඒ తත්වය අපි වටහා ගන්න ඕනේ. ඒ తත්වය අපි හඳුනා ගන්න ඕනේ. ඒ తత్వය හඳුනාගෙන ඒ සත්වයේ එක්තරා අන්දමකින් හිත ටිකක් පුරුදු කරන්න අවශ්‍යයි. හිතට මේ తత్వය නිකන් යායේ gedara වගේ බවට පත් කරලා දෙන්න අවශ්‍යයි. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු කෙනෙක් අපි හිතමු වේදනා උපසනාවක් වඩනවා. තියා වේදනාවේ තියෙන යථා ස්වභාවය දැක ගනිමින් යා වාසය කරනවා. ඒක ඇති වෙන නැති වෙන ස්වභාවය, බිඳිලා යන ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, ස්වરૂපයන්ට පත් වෙන ආකාරය, එතන එකක් වගේ තිබුණාට මෙතන 100ක් 500ක් තියෙන ආකාරය, මේ වගේ අර වේදනාවේ තියෙන යථා ස්වභාවය ගැඹුරින් අවබෝධ කරගන්න අවබෝධ කරගන්න ඒ නුවණේ යම්කිසි මොහුරා යාමකදී ඒ සියලු වේදනාවන් හිත අතහරින්න පුළුවන්. අන දැන් වේදනාවන් සමනය වුණා. වේදනාවක් තිබුණාට දැන් ඒක නෙමෙයි දැන් හිත අල්ලන්නේ. හිත බලන්නේ වුණාට ඒ වෙනුවට දැන් හිත කැමැති හුදෙකලාවෙන් ඉන්න. ඒ වෙනුවට හිත කැමැති කිසිවක් ඇසුරු නොකර ඉන්න. ඒ වෙනුවට හිත දැන් උපාදාන නොකර ඉන්න කැමති. දැන් මෙන්න මේ උපාදාන නොකරන తත්වය අගය කළ යුතුයි. ඒ తත්වයට හිත පැවැත්වීම සඳහා අපි යම්කිසි දිරිගැන්වීමක් කළ යුතුයි. අර ක්‍රමයෙන් අපි කරගෙන ගියා වාඩි වෙලා පරයන්ක භවනාවේදී අර తත්වයට දොන්න දැන් හිතපත් වුණා. පත් වෙලා ඔන්න විනාඩි 10ක් දැන් යාට ඉන්න පුළුවන් කමක් තියෙනවා. මේක තව තවත් අපි වර්ධනය කරනවා. දැන් විනාඩි 20ක් ඉන්න පුළුවන්කම ඇති වෙලා තියෙනවා. විනාඩි 30ක් ඉන්න පුළුවන්කමක් ඇති වෙලා තියෙනවා. විනාඩි 40ක් ඉන්න පුළුවන්කමක් ඇති වෙලා තියෙනවා. පැයක් විතර ඉන්න පුළුවන්කමක් දැන් ඇති වෙලා තියෙනවා. දැන් ඔන්න හිත බොහොම සංසුන්, බොහොම ශාන්තයි, හිතේ විතර්ක සෑහෙන අඩුයි. පහළට ඒව නිකන් ඈතින් වගේ බොඳ වෙලා යනවා. හිත බොහොම ශාන්ත ගතියක, උපේක්ෂා සහගත ගතියක, හොඳට ඉඩකඩ සහිත ගතියක, උපාදාන වරින් වලින් තොර ස්වභාවයක පවතිනවා. දැන් අන්න යෝගාවචර ඒකම ගන්න පුළුවන්ද කියලා බලනවා සක්මන් භාවනාවේදී. ඉතින් මෙන්න මේ වගේ අපි අපේ ජීවිතේට මෙන්න මේ උපාදාන නොකිරීමේ හැකියාව පොඩ්ඩ පොඩ්ඩ එකතු කරගන්න අවශ්‍යයි. ඉතින් ඔන්න ඔය වගේ පැත්තකින් අපි මේ අත්දකින්න මේ විපස්සනා නුවණත්, ඒ විපස්සනා නුවණින් අපි ලබන යම්සි ප්‍රතිඵලයකුත් අපි අපේ ජීවිතේට එකතු කරගන්න, ඒක නිකන් ජීවිතේ කලාවක් කරගන්න, වැඩක් කරද්දිත් මෙහෙම කරන්න පුළුවන්ද කියලා හොයා බලන්න උත්සාහන්ත වෙති. හිතන්න අපි නිකන් ඉදලක් අරගෙන මිදුල අතු ගාලා. ඉතින් එතකොට මේ தත්යේ හිත පවත්තුමින් මිදුල අතු ගන්න බැරිද? අපි කොහේ හරි බස් එකක් යනකම් හිටගෙන ඉන්නවා. බැරිද අර தත්යේ හිත පවත්වන්න? බස් එක වාඩිලා යනවා. බැරිද අර தත්යේ හිත පවත්වන්න? කියලා අන්න පොඩ පොඩ මේ එදිනදා කටයුතු වලදී අපි අර ඉස්සර එදිනදා කටයුතු වලදී සතිමත් භාවයේ දිනු කරනවා වගේ දැන් මේ එදිනදා කටයුතු වලදී හිතේ කිසිවක් උපාදාන නොකිරීම පුරුදු කරගන්න. එහෙමනම් මේකත් දැන් එහෙනම් පුරුදු කරලා ගන්න ඕනේ. ඉතින් ඔන්න වගේ අපි ඒක පුරුදු කරලා ගත්තොත් ඒක අපෙන් මග හැරෙන්නේ නැහැ. අපිව අතහැරලා යන්නේ නැහැ. ඒක දැන් අපේ නිකන් නේචර් එකක් බවට පත් වෙනවා. අපේ ඒක නිකන් යථා ස්වභාවයක් බවට පත් වෙනවා. හිතේ gedara බවට අන්නේ තත්ත්වෙ පත් වෙනවා. ඔව්.
හරි. ඊළඟ පැනය තුලියට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ.
කියන්න. ඔව් කියන්න. හරි.
ස්වාමීන් වහන්සේ මම පොදුම හැකිරීම කරන
කෙනෙක්.
ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ මට හරි සියුම් විදිහට තමයි පොදුම හැකිරීම දැනෙන්නේ. ඒක නිසා මම හිත යොමු කරගෙන ඉන්නකොට මට අපේ හිතට වෙහෙසක් ඇති වෙනවා.
හරි.
මොකද ඒක හරි සියුමට දැනෙන හින්දා අපේ වෙහෙසක් දැනෙනවා. දැන් අද ධර්ම සංසකච්ඡාවට හොකන් දුන්නම දැන් මට හිතන දැන් මට ඒක අරමුණු නොකර නිකන් ඉන්න පුළුවන් මොකෝම හිතට අරමුණක් නැතුව මට මගේ හිත සබඳගන්න පුළුවන්කම තියෙනවා වරින් වර.
හරි.
සමහර වෙලාවට මම මතුනාව වාඩි වෙලා ඔතේ ඉන්නවා කිසිම අරමුණක් නැතුව. නමුත් අර සතිය පිහිටනවා කියන එක කියන්නේ දැන් වැඩක් කරද්දී අපි එකට සතිය දැන් මම හැමතිස්සෙම පුළුදලා උත්සාහ ගන්නේ දුරුදුරුද්දක් කියන්නේ නැහැ. නමුත් උත්සාහ ගන්න ඒකේ දෙයට දැන් වාඩි වෙනවා කකුල ස්පර්ශ වෙලා කියන එකට හිත පිහිටනවා. එක්ක අත කොයි හරි ගැලලා තියනවනේ ඒකට හිත පිහිටනවා. එතකොට
ඒකට ඒ කියන්නේ ක්‍රමානුකූලව ආවනම් වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපි අර දැන් එක්තරා අන්දමකින් මූල කර්මස්ථානයේ හිත නංවනවා කියන්නේ විතර්කයක්. එතන හිත නංවලා ඒ මූල කර්මස්ථානේ විමසා බලනවා. අපි දුම් පිම්බීම හැකිලිම හොඳට විමසලා බලනවා. ඒතකොට පිම්බීම හැකිලිමේ තියෙන ස්වභාවය වැටහෙන්න ගන්නවා. පිම්බීමේ තියෙන අපි දුම් පිම්බීම මෙතන හතරක් පහක් තියෙනවා. හැකිලිමේ අවස්ථා හතරක් පහක් තියෙනවා. ඒ එක එක පිම්බීමක ඇතිවීමක් නැතිවීමක් තියෙනවා, නැත්නම් හටගැනීමක් නැතිවීමක් තියෙනවා. එක එක හැකිලීමක ඒ වගේ පටන් ගැනීමක් අවසානයක් තියෙනවා. ඉතින් ඔය වගේ අපි මේ අරමුණ හරහාම හිතේ යම් නුවණක් වර්ධනය කරනවා. මේ අරමුණේ යථා ස්වභාවය තේරුම් ගන්න අපි උත්සාහන්ත වෙනවා. ඉතින් අපි මේ දේ කළේ මේ අරමුණට උනාට ඉතින් මේ ඇතිවන අවබෝධය අනිත් හැම දෙයකටම සාධාරණයි නේද කියන එකත් පොඩ පොඩ ටිකක් විමසලා බලද්දි ඔන්න පොඩ පොඩ තේරෙනවා. ඉතින් එතකොට අපේ අර දියුණු වෙන විපස්සනා නුවණ දැන් ටිකක් ප්‍රබල වීමක්, පැතිරීමක්, තහවුරු වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේකේ යම් අවස්ථාවකදී මම අර කලින් ප්‍රශ්නෙට උත්තර දුන්නා වගේම දැන් මේ පිම්බීම හැකිලිම උනත් ඔන්න සම්පූර්ණයෙන්ම සමනය වෙලා යනවා. ඒක නිකන් නොදැනී යනවා, නොපෙනී යනවා. දැන් හිතට ගන්න කියලා විශේෂ අරමුණක් නැහැ. එතකොට ඕනනම් හිත දිහාම බලපැහැගි හිතේ මොකක්වත් තාමත් නිකන් දුවන පයින් මොනවාමනාහරි සිතුවිලි ටිකක් තියෙනවද කියලා. තියෙන්න පුළුවන් සමහර දාට. එතෙන්දී හිත හිර කරන්නේ නැතුව නිකන් තරණ අඩු කරන්නේ නැතුව හිතට පොඩ්ඩක් කැමති විදිහට හැසිරෙන්න දීලා තමයි බලන්නේ. එතකොට ඔන්න සමහරකට ඔන්න හිත ආයෙත් ඔන්න මොකක් හරි අතීත අරමුණකට ගියා, අනාගත අරමුණකට ගියා, මොනහරි ආයෙත් අත් වෙනත් වර්තමාන අරමුණකට ගියා. ඒකත් Taman තේරුම් අරගෙන ඒකට හැබැයි අනුග්‍රහ කිරීමක් කරන්නේ නැතිව ඒකෙත් තියෙන එන යන ස්වභාවය බැලුවා. ඒ කියන්නේ යම් අතීත අරමුණකට හිත නැංගුණා, හැබැයි අපි ඒ ගැන සතිමත් වුණා. ඊට පස්සේ අරමුණෙන් හිත බැහැරුණා. ආයෙත් ඔන්න අපි තුමු අනාගත හිත අරමුණ අනාගත යම් සිද්ධියකට හිත නැංගුණා. අපි ඒකට අනුග්‍රහ කරේ නැහැ, අහුුණේ නැහැ. ඉතින් එතකොට අන්න ඒකනොත් හිත අයින් වුණා. ආයෙත් ඔන්න වර්තමානයේ දැනෙන දෙයකට අපි තුමු වේදනාවට. ඔන්න ආහිත ගියා. ඉතින් අපි ඒකත් බලන් හිටියා. ඒකත් අවසන් වුණා. දැන් මෙහෙම ඒ ස්වභාවය තේරුම් ගන්න හිත විසින්ම මේකේ තියෙන වෙහෙස තේරුම් ගිහිල්ලා, හිතටම තේරුම් ගිහිල්ලා මේ එකක්වත් අල්ලන්නේ නැතුව හරියට නිකන් මැද්දට වෙලා ඉන්න කැමැත්ත තියෙනවා නම් ඉන්න දෙන්න. දැන් බලෙන් හිතවන්න අවශ්‍ය නැහැ. දැන් බලෙන් විතර්ක කරන්න අවශ්‍ය නැහැ. හිතට විවේකයක් දෙනවා. හිතට බොහොම සහනශීලීව මොකක්වත් හිතන්නත් යාට උවමනාවක් නැහැ. රූප දකින්න රූපයකට ඇහෙන සද්දයකට එහෙම යන්න උවමනාවක් ඇත්තෙත් නැහැ. ඒ වෙනුවට හිත බොහොම සංසුන්ව තියෙනවා. එච්චරයි. මෙන්න මේ සංසුන් බව, මෙන්න මේ නිශ්චල බව, මෙන්න මේ නිහඬ බව හිතට කියලා දෙනවා. අපි එයාට උගන්වනවා. ඒ தත්ත්වය යාට පහදලා දෙනවා. ඒ தත්ත්වය යාට ඉන්න පුළුවන් බව හොඳට ඒත්තු ගන්වනවා. ඒ ගැන තමයි අපි කලින් ප්‍රශ්නේ කතා කරේ. අන්නේ ඒත්තු ගැනීම කරන්න අවශ්‍යයි. අපි හේතු ගැනීම කරද්දී කල්පනා කරොත් නෑ මෙතන මොකක්වත් හිතන්න නෑ, මෙතන මහාම කම්මැලි, මෙම නොහිතා ඉඳලා හරියනවද? ප්‍රහිතොත් ඒක වැරදි. අපි මේ නොහිතා සිටීමේ හැකියාව, විතර්ක නොකිරීමේ සැටි හැකියාව, ප්‍රපංච සමනය කරලා පැවැත්වීමේ හැකියාව තව හිතේ තියෙන සුවිශේෂී කුසලතාවයක්. ඒ කුසලතාවය හිතට හොඳට හේතු ගන්වලා දෙන්න අවශ්‍යයි. ඉතින් හිතන්නේ යම්කිසි අවස්ථාවකදී එහෙම දැන් ඔන්න විශ්වාසය දහවුණා, මට දැන් ඉන්න පුළුවන් ඕන වෙලාවක්, මට ඒ මොකක්වත් උපාදාන නොකරන, ඇසුරු නොකරන, හිත නිශ්ශබ්ද වෙච්ච, සිතුවිලි වලින් පවා නිදහස් වෙච්ච බොහොම සංසුන් සාමකාමී ස්වභාවයෙන් හිත පවත්වන්න පුළුවන් කියන විශ්වාසය හිතේ තහවුරු වුණා. ඊට පස්සේ දැන් මෙයාට මේක උරුම වෙලා වගේ තියෙනවා. දැන් ඕන වෙලාවක ඉතින්ට හිත දාන්න පුළුවන්. ඊට පස්සේ යාට ඕනනම් හිතන්නත් පුළුවන්, ඕන නැත්තම් නොහිතා ඉන්නත් පුළුවන්. මං හිතනවා තේරුණා කියලා. හලෝ.
දැන් එතකොට මම දැන් තේරිනේ, මං හරි සියුම් විදියට මට ඒක දැනෙන්නේ.
හරි.
ඒකට හිතෝම කරගෙන ඉන්නකොට හරි සියුම් හින්දා තමයි හිතටපත් වෙනකොට නිකම්ම මේ මුකුත් නැතුව ඉන්න හිතනවා.
එතෙන්දි බලන්න හිතට හිතර දැන් මොකක්වත් අල්ලන්නේ නැතුව ඉන්න දෙන්න පුළුවන්ද කියලා බලන්න. හිත විසින් සමහරවිට අරමුණක් ගන්න උත්සාහ කරනවා නම් ඒක තේරුම් අරගෙන අත්හැරලා දාන්න.
හරි සමහරවිට
ඇඟේ ඔව් ඒව ඉතින් නවත්තන්න බෑ මේක කොහොමත් තියෙනවා දැන් නමුත් ඉතින් හිතට උවමනාද දැන් ඒක අල්ලගෙන ඒකත් එක්ක ඉන්න එහෙම නැත්නම් හිතට පුළුවන්ද ඒකත් අතහැරලා ස්වාධීනව ඉන්න පුළුවන් නෑ එහෙමනම් හිතට ස්වාධීනව ඉන්න දෙන්න දැන් අපි දැන් සතිපට්ඨානය ගැන කතා කරද්දී හැම කර්මස්ථානයකම අගදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ දැන් සමුදේ ධම්මානුපස්සීවා ධම්මෝය ධම්මානුපස්සීවා ඔය විදිහට විස්තර කළා කියලා ඒ ප්‍රඥාව දිනු කරන හැටි කියලා දේලා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් වාසය කිරීමක් ගැන කතා කරනවා ප්‍රඥාවේ දිනු වෙලා වාසය කරන්නේ කොහොමද අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදිති අනිශ්චිතවයි වාසය කරන්නේ උපාදාන වලින් තොරවයි හිත පවත්වන ලෝකේ කිසිවක් උපාදාන නොකර අල්ල බදා ගන්න නැතිව ඒවට කිට්ටු වෙන්න යන්නේ නැතිව ඒවෙන් බැහැර වෙලා හිත බොහොම සාධිනව තමයි වාසය කරන්නේ. අපි දැන් අර සම්මාදිට්ඨිය ගැන කතා කරද්දී සම්මාදිට්ඨියේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ මට්ටමේදී අපි කතා කරානේ උපය උපාදාන චේතසෝ අභිනිවේෂ ඊළඟ අනුසය ඔය වගේ විවිධ මට්ටම් ගැන කතා කරානේ. ද සාමාන්‍ය එක්කෝ මොහක් හරි අරමුණකට ලං වෙලා තියෙනවා. තමක් හරි අරමුණකට අරමුණක් උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් මොහක් හරි අරමුණකට බැසගෙන ඉන්නවා. නැත්නම් මොහක් හරි අරමුණක් ගැන හිතේ යම්කිසි මතයක් ඇති කරගෙන කල්පනාවක් ඇති කරගෙන ඒ අරමුණ ගැන යම්කිසි මේ ප්‍රකාශයක් කරගෙන ඔන්න හිතේ ඉන්නවා. එහෙම නැත්නම් ඒ අරමුණේ යම් අරමුණක් ඇසුරු කිරීම නිසා හිතේ ඇතිවෙච්ච යම්කිසි වර්ණ ගැනීමක් මත හිත තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඇවිල්ලා බුදුහාමුදුරු කියනවා මේ බඳු මට්ටම් එකකදීවත් හිතර නිදහසක් නැහැ. හිත විමුක්ත වෙලා නැහැ. ඉතින් අපි මේ විපස්සනාව කරහා ඔය කියපු විවිධ මට්ටම් වලින් හිත නිදහස් කරගන්නවා. හිත දැන් උපාදාන වලින් නිදහස් කරගන්නවා. දැන් හිත අල්ලන්නේ නැහැ. රූප දැක්කට ඒක ගිහිල්ලා අල්ලගන්න යන්නේ නැහැ. ශබ්ද ඇහුනට ඒක ගිහිල්ලා අල්ලගන්න යන්නේ නැහැ. ඒ විදිහට අන්න ඒ උපාදාන වලින් හිත නිදහස් වුණා. දැන් හිත එක එක දේවල් වලට ලං වෙන්න යන්නෙත් නැහැ. දැන් තවත් ටිකක් ස්වාධීන වෙලා. දේවල් ගැන ලොකුවට මත ප්‍රකාශ කරන්න යන්නෙත් නැහැ. අරමුණක් අස්සේ ගිහිල්ලා බැහැ ගන්න යන්නෙත් නැහැ. අරමුණක් අස්සේ රින් ගන්න යන්නෙත් නැහැ. හිත වර්ණ ගැනිනා ඇත්තෙත් නැහැ. ඒ ඔන්නේ වගේ හිත පොඩ පොඩ මේ කියන දේවල් එකපාරට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. පොඩ පොඩ අපි මේ බුදුහාඳුරේ පෙන්නන පාර තේරුම් අරගෙන ඒ හිතේ පිරිසුදු කිරීම හිත පොඩ පොඩ පිරිසුදු කරන හැටි අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒකට වමනා කරන ප්‍රඥාවෙන් ලැබෙන අනුබලය ප්‍රඥාවෙන් ලැබෙන අනුග්‍රහය තමයි අපි විපස්සනා වහරහා අරගන්නේ. ඒ ප්‍රඥා අනුග්‍රහය ලැබුණට පස්සේ හිතට පුළුවන් නම් දැන් මේ දේවල් අත්හැරලා දාලා එයාටම ස්වාධීනව එයාටම විවේකීව කිසිවක් ඇසුරු කරන්නේ නැතිව කිසිවක් මත පිහිටන් නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉන්න දෙන්න. මං හිතනවා අන්තිමට කියපු ටික ඇහෙන්නේ නැති කියලා.
අන්තිමටික නැවතුණා.
මම කිය කොයි හරියටද ඇහුනේ?
බුදුහාමුදුරේ කියලා දුන්න පාර ගැන තමයි ස්වාමීන් වහන්සේ අන්තිමටම
ඇසුනේ. ඔව්. අර දැන් බුදුරජාණන් වහන්සේ කියනවානේ උපය උපාදාන චේතසෝ අභිනිවේෂ චේතසෝ අදිඨාන අභිනිවේෂ අනුසය කියලා ඔන්න වගේ මට්ටම් පහක් ගැන අපි කතා කළානේ මේ ගිය සතියේදී. අර මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන එහෙම කතා කරද්දී ඇහෙනවද? ඔව්. දැන් එතකොට අපිට තේරෙනවා දැන් සාමාන්‍යයෙන් අපේ හිතේ ස්වභාවය තමයි මොහකාරය එකක් අල්ලගෙන ඉන්න එක. ග්‍රහණය කරගෙන ඉන්න එක, උපාදාන කරගෙන ඉන්න එක. නැත්නම් ඒ යම්සේ අරමුණකට හේතු වෙලා ඉන්න එක. මොහකාරි ලාවට හරි ඇසුරු කරගෙන ඉන්න එක. ඒ අරමුණකින් ආපු මොනවා හරි ගති ලක්ෂණයක් උරුම කරගෙන ඉන්න එක. ඒ වෑයෙන් වර්ණ ගැන්විලා ඉන්න එක. එහෙම නැත්නම් ඒ මොකක් හරි දෙයක් ගැන මතයක් දරාගෙන ඉන්න එක. ඒ කොහොම තමයි අපේ හිත තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියන මේ එක අවස්ථාවක්වත් හිතේ තියෙනවා නම් ඒ හිත පූර්ණ නිදහසක් ලැබල නැහැ. උපයෝ භික්කවේ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ කියලා බුදුහාමර කියන්නේ. මේ විදිහට මේ ලංවීම බදා ගැනීම, ග්‍රහණය කිරීම, උපාදාන කිරීම, බැස ගැනීම, ඒ තුළට රිංගා ගැනීම, ඒ ගැන මත ප්‍රකාශ කිරීම, ඊළඟට ඒවෙන් ලබාගත් යම්කිසි දති ලක්ෂණ උරුම කරගෙන වර්ණ ගැන්වීම වෙලා තියෙන තාක් හිත පූර්ණ පිරිසුදු භාවයක නැහැ. ඒතකොට අපි මේ විපස්සනාවක් කරහා මේ ප්‍රඥාවකින් එයාට කියලා දෙනවා මේ අපි කරගෙන ඉන්න මේ හිත ඇසුරු කරන අරමුණු වල තියෙන ආදීනම ඒ අරමුණු වල තියෙන යථා ස්වභාවය එයාට පෙන්වලා දෙන්න. ඒ යථා ස්වභාවය එයාට පෙන්වලා දෙන්න එයාට උඩ ප්‍රඥාවෙන් ලොකු අනුග්‍රහයක් ලැබෙනවා මේක අත හරින්න. අල්ලගෙන ඉඳලා වැඩක් නැහැ. මේ අල්ලන් ඉන්නේ මහා පුස්සක්, අල්ලන් ඉන්නේ මහා බොල් දෙයක්, අල්ලන් ඉන්නේ මහා නිස්සාර දෙයක්, අනිත්‍ය වූ දෙයක්, මේක දුක පිණිස හේතු වෙන දෙයක් කියලා අන්න ප්‍රඥාවෙන් ලොකු බග පෙන්වීමක් කරනවා. බග පෙන්වීමක් කරාම අන්න හිතේ නිබ්බිදාවක් පහළ වෙනවා. හිතේ එපාවීමක්, අතහැරීමක්, මේක අල්ලන් ඉන්නේ කේ තේරුමක් නැහැ කියලා අවබෝධයක් අන්න ටික ටික ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න හිත ඒක අත්හැරලා දානවා. දැන් දේවල් නැතුව නෙමෙයි, දේවල් තියෙනවා, හැබැයි අල්ලන්න උවමනාවක් නැහැ. රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, හිතටත් නිකන් ලාවට ඈතින් වගේ සිතුවිලි එනවා. හැබැයි හිතට ගිහිල්ලා ඒ එකක් එක්කවත් පැටලෙන්න උවමනාවක් නැහැ. එයා කැමති වෙනුවට විවේකයෙන් ඉන්න. ඉතින් මේ විවේක ගතිය මෙන්න මේ හුදෙකලාව, මෙන්න මේ ස්වාධීනත්වය, නිදහස තව තව ප්‍රගුණ කරන්න අවශ්‍යයි. එතකොට තමයි මේ හිත තව තව පිරිසුදු වීමකට, තව තව අරමුණු වලින් ආපු ඒ ග්‍රහණය කිරීම, උපාදාන කිරීම, වර්ණ ගැන්වීම, ඒවෙන් අයින් වෙලා තව ඊටම දැන් හිතටම මේ ආවේනික වෙච්ච, හිතටම උරුම වෙච්ච ඒ බුදුරජාන් වහන්සේ කියන ඒ පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිරිතං මහණෙනි, මේ හිත ස්වභාවයෙන් ප්‍රകൃතියෙන් පිරිසුදුයි, ප්‍රබාස්වරයි. නමුත් මේ බාහිරින් ආපු දේවල් නිසා තමයි මේක කෙලසිලා තියෙන්නේ. එතකොට අපි මේ විපස්සනාව කරහා ඒ බාහිරින් වෙන කෙලසීම් ටික දැන් ඔන්න පොඩ පොඩ වළක්වලා මේ හිතට උරුම වෙච්ච, හිතට ආවේනික වෙච්ච යාගේ ඒ උපන් පිරිසුදු බව රැක දෙන්න මේ යම් අනුග්‍රහයක් කරනවා. හොඳයි.
ප්‍රශ්නයක්
තියෙනවා
ස්වාමීන් වහන්සේ.
තියෙන්නේ දැන් ඕක නිකන් අර අමුතු චක්‍රයකට වගේ යන්නේ නිකන් මට තේරලා තියෙන්නේ. කියන්නේ මුලදී අපේ හිතේ මතකය හිටින්නේ හිත අතන මෙතන දුවර නිසා. අතීතේ යනවා, අනාගතේ යනවා, එකක නෙමෙයි කෝටියක දේවල් වල පැටලිලා තමයි ඉන්නේ. ඉතින් අපි ඒ වෙනුවට දැන් සතිය දිනු කරනවා. සතිය දිනු කරනකොට දැන් මතක ශක්තිය වර්ධනය වෙලා එනවා. ඉතින් තමන්ට ඒක හොඳට කැපිලා පේනවා. ඉස්සර නම් මගේ හිතේ කිසි දෙයක් මතක හිටින්නේ නැහැ. දැන් නම් මතක හිටිනවා කියලා දැන් යාට තේරෙන්න ගන්නවා. යම් කිසි මතකයේ වර්ධනයක් තේරෙන්න ගන්නවා. හැබැයි දැන් ඒ මට්ටමේ විතරක් නෙමෙයි ඉන්නේ, තව එහාට යනකොට හිත දැන් දේවල් අතහරින්න පුරුදු වෙනවා. අල්ල ගන්නවා වෙනුවට, ග්‍රහණය කර ගන්නවා වෙනුවට, ඒවැයම තැරඳි තැරඳි ඉන්නවා වෙනුවට දේවල් අතහැරලා දාලා විවේකයෙන් ඉන්න හිත පුරුදු වෙනවා. ඉතින් එතකොට අර අනවශ්‍ය දේවල් මතක හිටින්නේ නැහැ. උවමනා දේවල් පොඩ්ඩක් මඟ පෙන්වීමක් යටතේ මේක මතක තියාගන්න කියලා පොඩ්ඩක් මේ කිව්වට පස්සේ තමයි මතක තියාගන්න. නැත්තම් එයා ඒ ටිකත් අමතක කරලා දානවා.
නෑ,
එහෙම බය වෙන්න එපා. ඒ කියන්නේ දැන් ලොකු ඇත්තටම ඒ කියන්නේ දැන් අපි හිතමු මෙහෙම, දැන් අපි මේ භාෂාවක් කතා කරනවා. දැන් අපි මේ මතක් කර කර නෙමෙයිනේ කතා කරන්නේ. දැන් අපි දැන් මේ සිංහල භාෂාව කතා කරද්දී දැන් මේ ව්‍යාකරණ මතක් කළා, අකුරු මතක් කළා, වචන මතක් කළා, එහෙම කතා කරනව නෙමෙයිනේ. මේක දැන් අපිට නිකන් ඒක ඇඟේ තියෙන දෙයක් බවට පත් වෙලා. ඉතින් අන්නේ වගේ අපිට දැන් මේ දැන් අපිට බයක් ඇති වෙන්න උවමනාවක් නැහැ නේද? දැන් මේ භාෂාව මට අමතක වෙයිදෝ කියලා. ඉතින් එහෙම ගන්න නැහැ නේද? කතා කරගන්න පුළුවන් ඉතින්. අන්නේ වගේ ඒ නිසා අපිට ජාමේ බේර ගන්න පුළුවන් තරමට මතක හිටියේ කියලා තමයි මම නම් හිතන්නේ. හොඳයි හොඳයි. හොඳයි.
ඊළඟ
පැරේ තන්දිමම
නිදහසට පුළුවන් ඔබගේ පැරේ ඉදිරිපත් කරන්න.
ඉස්සරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔව්.
ඔබ වහන්සේගෙන් මට අහන්න තියෙන ප්‍රශ්න මගේ ප්‍රතිපදාව ගැන තමයි. ඒ වගේම සමහර විට මූලධර්ම ප්‍රශ්න දෙකක් මට අහන්න තියෙනවා. එකක් තමයි දැන් මම ප්‍රතිපදාවේ යෙදෙනකොට මුලදී අර අනිශ්චිතව වාසය කරනවා කියන එක තරමක් ආගන්තුක දෙයක් විදිහට දැනුණා. අනකොට එතන හැමතිස්සෙම අර බෑක්ග්‍රවුන්ඩ් එකේ ඒක තියෙන බවක් දැනෙනවා. මගේ හැමතිස්සෙම එතන ගැන දැනුවත් බවක් තියෙනවා. ඉතින් ඒ දැනුවත් බවක් එක්ක එතෙන්ට එකකට මගේ හැට රූපයක් පෙනුණත් අනක සද්දයක් ඇහුණත් එතෙන්ට එක එක දේවල් පතිත වෙනවා පතිත නොවෙනවා නෙවෙයි. නමුත් ඒ දේවල් වල එච්චර අර මැරිච්ච ස්වභාවයක් වගේ තියෙන්නේ අර මම සහ මම නොවේ කියන අර වේදන ආකාරයේ ගොඩක් අර ඒක තවම වේදන බවක් මන් දන්නවා. නමුත් අර එතන ලොකු බලයක් ඒවට නැතිවක් තියෙන නිසා හුඟක් වෙලාවට දවස ගෙවෙනකොට වෙහෙස අඩු කතියක් දැනෙනවා. ඉතින් ඒ වගේම කලින් දැන් වුණත් බරපතල සිදුවීම් පවා සිද්ධ වුණත් ඒ බරපතල සිදුවීම් වල වුණත් අර ඒ බරක් එච්චරම මේ
මාකරි විසන්දේමක් සිද්ධ වුණා නේද?
එහෙම සෝමින් වහන්ස අපි නම් කෙනාට අවස්ථාව දෙමු. එතකොට අනිත් එක්කෙනා එන්න පුළුවන්.
ඔව්
ඔව් බන්දජීව මහතාට පැණි ඉදිරිපත්.
දරුවන් සර්ණයි සෝමින් වහන්ස
ඇහෙනවා කියන
ස්වාමීන් වහන්සේ දැන් අද ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට මට මේ මතුවෙච්ච ගැටලුවක්. දැන් අපි මට හැඟෙන දේ තමයි අපි දැන් සතර සතිපට්ඨානේ වඩාගෙන යනකොට ගිහිල්ලා එහි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ඒකේ ඊට පස්සේ ප්‍රතිපදාවක් වශයෙන් කළ යුතු සීමා මායින් එකන ගත කර යුතු ජීවිතයේ සීමා මායින් සහිත කොටසක්ද එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින් වඩාගෙන යන කොටස සතර සතිපට්ඨානයේ පස්සේ මේකට උදා වෙන දෙයක්ද? මොකද ඒක මාර්ග දෙකක් ඒක වෙන පොඩි නිකන් කුතුහලයක් අවසන්.
ඇත්තම මාර්ග දෙකක් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතිපට්ඨාන මාර්ගයේ තුලම එකට තියෙනවා. ඒක මේ උදාහරණයක් වශයෙන් කියනවා නම් හරි ලස්සන සූත්‍රයක් එනවා සතිපට්ඨාන විභංග සූත්‍රය කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ ඒකෙදි විස්තර කරනවා දැන් මේ සතිපට්ඨානයේ වඩනකොට ඒකේ මට්ටම් තුනක් ගැන විස්තර කරනවා. පළවෙනි අවස්ථාව තමයි සිහිය පිහිටවන මට්ටම. සතිපට්ඨාන මට්ටම කියලා කියනවා සිහිය පිහිටවන මට්ටම. ඒ සිහිය පිහිටවන මට්ටමේදී අපිට ඒ තරම් ලොකු දෙයක් නැහැ. අපිට තියෙන්නේ අර අතීතයෙන් අනාගතයෙන් හිත මුදවගෙන සිහිය පිහිටව ගන්න එක ගැන අපි ඉගෙන ගන්නවා. ඉතින් ඒකත් අත්‍යවශ්‍යයි. ඉතින් එහෙම ගියාට පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සතිපට්ඨාන භාවනා කියලා කොටසක්. එතන තමයි අර සමුදය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වාකායස්මින් විහෙරති. ওই විදිහට මේ භාවනාවක් වශයෙන් නැත්තම් මේ අපි සිහිය පිහිටවගත්ත යම් හෝ අරමුණ නැත්තම් යම් හෝ ධර්මතාව ගැන තව ටිකක් හොඳට විචාරශීලීව බලමින් ඒකේ ඇති නැති වෙන ස්වභාවය දිහා තේරුම් ගනිමින් අන්න ඒ වගේ ඒ தත්ත්වය තේරුම් ගන්නා මට්ටම තමයි සතිපට්ඨාන භාවනා මට්ටම කියලා කියන්නේ. ඉන්න මම මේ සූත්‍රය පොඩ්ඩක් මේ ඔයගලන්ට ෂෙයා කරන්නම්. දැන් මේ පෙන්වන්නේ ඒ විභංග සූත්‍රය. සතිපට්ඨානංච වෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨනා භාවනංච සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදං. මේ පේනව නේද මම මේවා කළ තියෙන එක? ආ දැන් එතකොට දැන් මේකේ මේ සතිපට්ඨාන සතිපට්ඨාන මට්ටමේ මේ සතිපට්ඨාන සංයුත්තේ තමයි මේ මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මුලින් එහෙමනම් යෝගාවචරයේ සිහිය පිහිටවීම සඳහා ප්‍රයත්නයක් දැරිය යුතුයි. අතීතයෙන් අනාගතයෙන් හිත මුදවගෙන තමන් තෝරාගත්ත යම්සි පරාසයක් තුළ හිත පිහිටවන. ඊට පස්සේ පිහිටවපු අරමුණේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහවන්ත වෙනවා. ඒක අන්න සතිපට්ඨාන භාවනාව. දැන් එහෙම භාවනාවක් වඩාගෙන යනකොට අන්න හිතේ නුවණක් දිනනවා. යම්සි විපස්සනාවක් වැඩෙනවා. ප්‍රඥාවක් වැඩෙනවා. විපස්සනා නුවණක් පහළ වෙනවා. ඒ පහළ වෙන නුවණට අනුව යාට තේරෙනවා දැන් මේ නුවණ පවත්වන්න නම් මේ සඳහා සීලයක් අවශ්‍යයි. මේ නුවණ පවත්වන්න නම් අනිවාර්යෙන් මේ හිතේ ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. සමාධියක් අවශ්‍යයි. ඊට පස්සේ මේ නුවණ මට උරුම කරගන්න නැත්තම් මේ හිතේ හොඳට තහවුරු කරගන්න අවශ්‍යයි. එහෙනම් අන්න සීල සමාධි ප්‍රඥා කියලා මෙන්න මේ ත්‍රිශික්ෂාවක තියෙන උවමනාව යාට දැන් දැනෙන්න පටන් ගන්නවා. එයා ඒතර දැන් වඩන ප්‍රතිපදාවක් බවට දැන් මේ ක්‍රියාමාර්ගය දැන් ප්‍රමාණිකුලපත් වෙනවා. ඒක තමයි සතිපට්ඨාන භාවනා ගාමිනීච්ච ප්‍රතිපදා කියලා කියන්නේ. ඉතින් සතිපට්ඨාන භාවනා ගාමිනීච්ච ප්‍රතිපදා කියලා කියන්නේ මොකද්ද? අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. දැන් මම මේ හයිලයිට් කරලා තියෙන එක තමයි. අතිපට්ඨාන භාවනා ගාමිනීච්ච ප්‍රතිපදා කියලා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය.
ඔව් ඒක තමයි සංසම්මාදනාකලෙත් මොකද දැන් අර අපි අනිශ්චිතව ඉන්න ස්වභාවයේ ඉන්නකොට අපි මේ ස්වභාවය පවත්වා ගන්න නම් මේක අපේ කියන්නේ ප්‍රතිපදාව හැටියට ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ එතනදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තමයි.
අන්න හරියි. අන්නහරි. දැන් ඒ කියන්නේ දැන් දැන් මේ ආරෂ්ඨාංග මාර්ගය කියන එක වෙන එළිය තියෙන මාර්ගයක් නෙමෙයි. දැන් ඒක අපි ඉන්න මාර්ගයක් බවට පත් වෙලා.
නමුත් සම්මාද සමාරක් වෙලාවට ඔය දේශකයන්න් වහන්සේලා පැහැදිලි කරනවා මුලින්ම මේ කරන්න ඕන ආරෂ්ඨාංගික මාර්ගයම තමයි මේ කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ එතකොට කියන්නේ භාවනා කරන එක නැතුව කෙලින්ම මේ ප්‍රතිපදාවම අනුගමනය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද සම්මාද?
නෑ, ඉතින් සාමාන්‍යයෙන් සීල සමාධි ප්‍රඥා කියලා ප්‍රතිපදාවක් පෙන්නවා. ඉතින් එතෙන්දී සීලයක් සමාදන් වීම, සීලයක් ආරක්ෂා කිරීම, ඒ ගැන යොමු කිරීමක් කරනවා. ඊට පස්සේ හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා මේ සීලය තියෙන්නේ සමාධියක් දිනු කර ගැනීම පිණිසයි. සීලය තියෙන්නේ සතිපට්ඨානයක් වැඩීම පිණිසයි. එහෙම කියපු සූත්‍ර තියෙනවා. එතෙන්දී සීලං මිස්සාය සීලේ පතිට්ඨාය චත්තාරෝ සතිපට්ඨානා භාවේ තබ්බා. ඔය විදිහට ප්‍රකාශ කරනවා. සීලය පිහිට කරගෙන සීලයක් මත සීලයක් ආරක්ෂා කරගෙන ඊට පස්සේ මෙන්න මේ සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරන්න කියලා කියනවා. ඉතින් එතකොට එතනින් පැහැදිලි වෙනවා. එතකොට මේ සීලය තියෙන්නේ අර සතිපට්ඨානයක් වැඩිම පිණිස යම්කිසි ආරක්ෂාවක් ඇති කරගන්න. යම්කිසි පදනමක්. හරියට නිකන් අපි ගොඩනැගිල්ලක් ඉදිකරනකොට ඒ ගොඩනැගිල්ලට යොදපු පාදම වගේ, ඒ ගොඩනැගිල්ලට යොදපු ෆවුන්ඩේෂන් එක වගේ තමයි සීලය වෙන්නේ. ඒ ෆවුන්ඩේෂන් එක මත, ඒ අතිවාරම මත පිහිටාගෙන තමයි අපි ගොඩනැගිල්ල පොඩ පොඩ බොඩ නංවන්නේ. අන්න ඒ වගේ තමයි. එතකොට සීල පදනව මත පිහිටාගෙන අපි සතිපට්ඨානෙ දියුණු කරනවා. ඉතින් ඒ එක එක ක්‍රම එක අප්‍රෝච් එකක්, එක ක්‍රමයක්. මේ තව පැත්තකින් අපිට කියන්න පුළුවන් දැන් ඔය අපි මීට කලින් දවසක දේශනා කරපු මේ සති සම්පජඤ්ඤ සූත්‍රය. සති සම්පජඤ්ඤ සූත්‍රයේදී බුදුහාඳුරෝ කෙලින්ම සතියෙන් සම්පජඤ්ඤයෙන් පටන් ගන්නවා. සති සම්පජඤ්ඤයේ දිකට දියුණු කරගෙන යනකොට ඒ හරහා අන්න හිරියොතප් දෙක පහළ වෙනවා. හිරියොතප් දෙක පහළ වීම හරහා අන්න ත්‍රිවිධ සුචරිතයක්, කාය සුචරිතය, වාචී සුචරිතය, මනෝ සුචරිතය පහළ වෙනවා. ඒ හරහා සීලයක් දියුණු වෙනවා. ඉතින් එතකොට මේ මේ ක්‍රම දෙකම තියෙනවා.
එතකොට සාමාන්‍යයෙන් දැන් මේ මම කරගෙන යන භාවනාව ගැන මේ මට තව පොඩි පැහැදිලි කර ගැනීමක්. දැන් අර අනිශ්චිත ස්වභාවයේ ඉන්නකොට මම මේ යස් ස්වභාවෙත් කිව්වේ අර නිකන් සිත හඳුනාගත්තු ස්වභාවයක් තියෙනවා ඒ හිස් ස්වභාවයේ. ඒකෙදී ඇත්තටම හිත තියෙන්නේ නිකන් විශ්වයේ වගේ කියලා තමයි මට මුකුත් ඇසුරු කරන්නේ එතන තියෙනවා. දැන් ඇහෙන ශබ්දයකට ආවත් එතන ඉඳලා තමයි එන්නේ ආයතනට යනවා.
හරි.
එතකොට අපි දැන් ඔය තියෙන අනුසය මට්ටමේ පුංචි පුංචි කෙලස් හරි හඳුනා ගන්න අපි දැන් මුලදී ඒ කායගත සතිය ඒ වගේ පුරුදු කරගෙන ඒ ස්ථානයේ සිට පුරුදු කරමින්නේ පරීක්ෂාවෙන් බැලුවේ හිත මොනවටද පණින්නේ කියන එක.
හරි.
එතකොට මේ මට්ටමේදීත් අපි අර ස්වභාවය ඒ හිත පිටවාගෙන හිත එතනින් වෙන කොහට හරි පණිනවා කියන දේ තවදුරටත් බලන්න ඕනද නැත්නම් මොකද කරන්න ඕන කියලා?
ඔව් එතන එතන දැන් අපි දැන් තියෙන්නේ අර බරපතල විදිහට පවත්වන සතියක් නෙමෙයි, නිකන් උරුම වෙච්ච ස්වාභාවික සතියක් තියෙනවා. ඔව් ඒ කියන්නේ
ඒක අපි අවශ්‍යයෙන්ම
අවශ්‍යයි. නෑ එහෙම වීරයෙක්ව දන්න කියලා අවශ්‍ය නැහැ. දැන් හිත ගැන නිකන් අවධානයක් තියෙනවා, උරුම වෙච්ච ස්වාභාවික નિરાයාසයෙන් තියෙන සතියක් තියෙනවා. එතකොට ඒ එහෙබඳු සතියක් පවත්වනකොට තේරෙන්න පුළුවන් ඔන්න ආයිමත් හිත යම්සේ අරමුණකට ගියා කියලා. ආයිමත් හිත උපාදාන කළා කියලා. එහෙම උපාදාන කළොත් ඒකෙන් නිදහස් කරගන්නවා කියන එක ඉතින් කොහොමවත් පැහැදිලිනේ.
ඔව් දැන් මේක පුළුවන්.
පුළුවන් මේක කොහොමද ඒ යන්නේත් නැහැ ගියත් හඳුනා ගන්නත් පුළුවන්, හඳුනාගෙන නිදහස් කරගන්නත් පුළුවන්. දැන් ඔහොම හිතේ ඒ අනිශ්චිත ස්වභාවය දියුණු වෙන්න පිරිසුදු භාවය දියුණු වෙන්න හරියට නිකන් අපි හිතමු මෙහෙම. දැන් අපි හිතමු වතුර එකක් අරගෙන ඒ වතුර එකේ තිබුණා මඩ තිබුණා එක එක දේවල් දරාවල් දේවල් වැටලා තිබුණා. ඉතින් අපි ඒක ටිකක් ලොකු පෙරහනකින් පෙරලා ඒක පිරිසුදු කරගත්තා. එතකොට අන්න ඒකෙ තිබිච්ච අර ගොරෝසු ටික ඔන්න දැන් අයින් වුණා. දැන් හැබැයි තාම පොඩි ඒවා තියෙනවා. දැන් මේ පොඩි ඒවා ටික අයින් කරන්න ඊට වඩා පොඩි පෙරහනකින් පෙරනවා. ඊපස්සේ දැන් ඒ ටිකත් අයින් වුණා. දැන් ඔන්න තවත් හිත මේ වතුර පිරිසුදු වුණා. ඉතින් මෙහෙම මේක පිරිසුදු කරන ෆිල්ටරින් ප්‍රොසෙස් එකක් තමයි මෙතනත් තියෙන්නේ. දැන් මේක පිරිසුදු කරගෙන යනවා. ඉතින් එතකොට කොහොමත් මේ වතුරේකට ආයෙත් නිකම් බරළු කැටයක් වැටුණොත් මොකක් හරි රොඩක් වැටුණොත් කොහොමත් පේනවනේ. ඇහෙනව නේද කියන එක?
ඔව්. එතකොට ඇහෙනවා
සම්ම. දැන් පොඩ්ඩක් ඉන්න. දැන් එතකොට දැන් හිතන්න දැන් මෙහෙම වතුරේක පිරිසුදු කරගෙන යනකොට දැන් මේ වතුරේකේ තව තව පොඩි පොඩි හරි දේවල් තියෙනවා නම් මේ පිරිසුදු බව වැඩි වෙන්න ඒ තියෙන පොඩි පොඩි දේවල් පවා පේන්න ගනීවි. ඒ වගේ තමයි අපේ හිත. අපේ හිතෙත් ඒ ගොරෝසු ගොරෝසු අපවිත්‍ර දේවල් හැලෙන්න හැලෙන්න ඒවා ටික ටික මගහැරෙන්න මගහැරෙන්න ඒ වෙනුවට මේ පිරිසුදු බව හඳුනගන්න ඒ හිතේ තියෙන පුංචි පුංචි අපිරිසුදු තැන් අපිරිසුදු දේවල් අපිරිසුදු වැටහීම් හැඟීම් ඒ දේවල් වැටහෙන්න ගනීවි. දැන් ඒකයි තමයි බුදුහාඳුරු කියන්නේ අර අනුන් තෝලං සුභා සුභං ඔන්න වගේ කියනවා. ඒ කියන්නේ තාම කුඩා මට්ටමේ පවා මේ තියෙන සංයෝජනං අනුන් තෝලං සුභා සුභං ඔන්න වගේ වචන කීපයක් එනවා. මේ කුඩා කුඩා සංයෝජන පවා හරියට නිකන් ගින්නකින් දවා හරින්න වගේ ඒ යෝගාවචරය දවා හරිනවා. ෂේ කළා හරිනවා කියලා කියනවා.
ධර්මදේශනාවක් අහනකොට මේ සිත් ගැන කියනවා, මේ සිත් දවන සිත් හතක් එහෙම කියලා. ඒ වගේ සිත් අපිට හඳුනගන්න පුළුවන් සාමිනවාසය ඒ වගේ.
එතෙන් දැන් ඉතින් ඇත්තටම හුඟක් ඒ තියරිටිකල් පැත්තක් කතා කරන්නේ. ඒ කියන්නේ අපිට දැන් අපිට එක එක මොඩල්ස් හදන්න පුළුවන්නේ අපේ හිත ගැන මේ විවිධාකාර අන්දමින්. ඉතින් ඒවා වර්ග කරලා මේ විදිහට තියෙන්නේ කියලා. ඉතින් ඕවා ඉතින් ඇත්තටම වෙලා තියෙනවා මේ ටිකක් පසු කාලීනව. ඒ කියන්නේ අපිට උගාක් විස්තර කිරීම පිණිස, තවත් අයත් එක්ක තර්ක කිරීම පිණිස, අනිත් එක නිකන් බුද්ධිමය වශයෙන් සංවාදයට නැංවීම පිණිස, ඒ ඔය විදිහට ඇත්තටම පසු කාලීනව ඇත්තටම මේ ධර්මය බොහොම සංකීර්ණ විදිහට, බොහොම සූක්ෂම විදිහට බෙදා දක්වීම වෙලා තියෙනවා. ඉතින් ඒවා කතරම් දුරට මේ අපි දුන් සතිපට්ඨානයක් වඩද්දී අත්දැක ගන්න පුළුවන්ද? ඒ අත්දැකීමක් එහෙම අත්‍යවශ්‍යද? නැත්නම් ඒ බඳු දෙයක් එච්චර සූක්ෂම මට්ටමක් මේ අත්දකින් නැතිව මේ හිත කෙලසුන්ගෙන් නිදහස් කරගන්න පුළුවන්ද කියන කාරණා ඒක විමසා බලන්න පුළුවන්.
ඔව් මොකද මේ වගේ සියුම් මට්ටම් නම් ඒ කියන දේවල් නම් අපිට තේරෙන්නේ නැහොත් අපේ සිත මුකුත් උපාදාන කර නිදහස් වෙලා ඔහේ ඉන්නවනේ. මොකද නොම්බරි එකයි මේ මට්ටමට ඇවිල්ලා. නමුත් අපි ඔය කියන යුගයේ සිත්තල පොඩි පොඩි දේවල් අවදාවත් අපිට ගෝචර වෙලා
නැහැ.
අපිට ගෝචර වෙනවද නැද්ද කියන එක ගැන තමයි පොඩ්ඩක් අපවාසික දැනගන්න අවශ්‍යයි.
ඒක තමයි. දැන් ඇත්තරම දැන් සූත්‍ර පිටකේ අරගෙන ගත්තොත් සූත්‍ර පිටකයේදී බුදුරජාණන් වහන්සේ හුඟා ප්‍රායෝගික පැත්ත තමයි මූලිකත්වය කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එතෙන්දී හුඟක් කතා කරන්නේ අනිශ්චිත ස්වභාවයක් ගැන, උපාදාන නොකිරීම ගැන, අපපතිත්‍ත විඥාන ස්වභාවයක් ගැන, අනිදස්සන විඥාන ස්වභාවයක් ගැන, ශුන්්‍යත අනිමිත්ත අපනිහිත ස්වභාවයන් ගැන, ඔය වගේ පැති වලින් තමයි ප්‍රතිපදාව විස්තර කරන්නේ. මම මේ කියන්නේ උපරිම මට්ටම් වලින්. ඒ කියන්නේ හිතේ කෙලස් ටික ප්‍රහාණය වෙන්න උපාදාන දුරු වෙන්න ඔය පැත්තක් ගැන තමයි බුදුහාඳුර විස්තර කරන්නේ. මේ බුදුහාඳුරගෙන් කවුරු හරි ඇවිල්ලා අහුවොත් ස්වාමීනි ඔබ වහන්සේ මේ කාලේ කොහොමද ගත කරේ? බුදුහාඳුර කියන මම මේ ශුන්්‍යතා විහරණයකින් ගත කළා. එතකොට අපිට තේරෙනවා මේ يعني උන්වහන්සේ ඒ தත්ත්වය තුල වාසය කළා තියෙන්නේ. එහෙම නැත්නම් අපිටම දැන් රහතන් වහන්සේලා ගැන කියනවා. එතෙන්ද කියනවා අනිමිත්තෝ ශුන්්‍යතෝ අනිමිත්තෝ ච විමුක්තෝ විමුක්ඛෝ යච්ඡත්‍ය ගෝචරෝ. මේ ශුන්්‍යත අනිමිත්ත කියන විමෝක්ෂයන් ගොදුරු බිම බවට පත් කරගෙන ඒවා තමන්ගේ ගෝචර භූමිය බවට පත් කරගෙන තමයි උන්වහන්සේලා වාසය කළා තියෙන්නේ. ඒ නිසා අපි ප්‍රතිපදාවකින් යනකොට ඒ බඳු ස්වභාවයන් යම් හෝ පමණකට අපිට ස්පර්ශ කරගන්න, සාක්ෂාත් කරගන්න, අවබෝධ කරගන්න, අත්දකින්න පුළුවන් වුණා නම් එහෙනම් අපි නිවර්ති මාර්ගයකට අවතීර්ණ වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් අපි මෙහෙම උදාහරණයක් කියන්න පුළුවන්. අපි හිතමු අපිටම ඔන්න ගස්ලබු ගෙඩියක් තියෙනවා. දැන් මේ ගස්ලබු ගෙඩිය ගැන භෞතික විද්‍යාඥයෙක් ඇවිල්ලා ඒ ගස්ලබු ගෙඩියේ වට ප්‍රමාණය බලලා, ඒකේ දිග බලලා, බර බලලා, ඒ ගැන යම් සමීකරණයක් ලියලා, ඒක ඇතුලේ තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය බලලා, ඇට ටික ගණන් කරලා, ඒකේ තියෙන යුෂ ප්‍රමාණය බලලා, ඊට ලොකු තීසීස් එකක් ලියන්න පුළුවන්නේ. පුළුවන්කම තියනවා නේද? බන්ධු ජීවහත්යට ඇහෙනවද?
ඇහෙනවා.
දැන් හරි. මම හිතන්නේ ඔය පැත්තෙත් මාක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ. ඒක තමයි. දැන් අපි දවෝ දැන් මං කියාගෙන ගියේ දැන් මහත්තයාගේ ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් දැන් අපි මාකලි පළතුරක් ගැන කියද්දී අපි තුමු ගස්ලබු ගෙඩියක් ගත්තොත් ඒක ගැන භෞතික විද්‍යාඥයෙක් එළඹෙන ප්‍රවේශය ගත්තොත් එයා ඒක දිග බලලා, බර බලලා, මහත බලලා, ඇතුළේ කපලා, ඇතුළේ තියෙන ඇට ටික ගණන් කරලා, ඒවැ වට ප්‍රමාණ බලලා ලොකු නිබන්ධනයක් සපයන්න එයාට පුළුවන්. ඊට පස්සේ තව එක්කෙනෙක් අපි තුමු ඔන්න රසායන විද්‍යාඥයෙක් ඇවිල්ලා. ඉතින් මේකේ තියෙන විෂ ප්‍රමාණය බලලා, මේකේ තියෙන කිමිකල්ස් හොයලා, ඒවැ ප්‍රමාණ කරලා එයාටත් ලොකු නිබන්ධනයක් සලකන්න පුළුවන්. දැන් ඉතින් ඔය ටික දැනගත්ත කියලා අපිට මේකේ පෝෂණය අපිට හම්බෙන්නේ නැහැ නේද? දැන් අපිට පුළුවන් ඒ වෙනුවට ගස්ලබු ගෙඩිය කපලා ඇට ටික අයින් කරලා කෑල්ලක් අනුභව කරලා ඒකේ පෝෂණය ලබා ගන්න පුළුවන්. එතකොට ඒ පෝෂණය ලබා ගන්න අර භෞතික විද්‍යාඥයාගේ දැනුම අපිට නොතිබුණා කියලා, අර රසායන විද්‍යාඥයාගේ දැනුම අපිට නොතිබුණා කියලා අපිට බාධාවක් වෙලා නැහැ නේද?
ඔව්.
තියන්නේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඕනම දෙයක් ගැන විවිධ අය විවිධ දෘෂ්ටි කෝණවලින් විවිධ මතවාද, විවිධ විස්තර බොහෝ තොරතුරු සහිතව ඉදිරිපත් කරනවා. හැබැයි ඉතින් ඒ සියල්ල දැනගත යුතු නැහැ මේක භුක්ති විඳින්න. ඔව්.
එතකොට අපි මෙහෙම ප්‍රශ්නයක් මත වෙනවා කවුරුද? එතකොට ඒ කට්ටිය එහෙම තීසිස් එක ලියලා ඔක්කොම කරාට දැන් මේ කට්ටිය මේක කාලයක පෝෂකුනේ නබලවට
එහෙම කියලා. ඒකත් ඉතින් ඒගොල්ලන්ගෙන් අහන්න වෙනවා ඉතින්.
හොඳයි
අවස්ථරයි ස්වාමීන් වහන්සේ සමාවෙන්න මත්තනේ මගේ මේ
කනෙක්ෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබුණා.
ඔව්.
මම කෙටියෙන් දෙකක් කරන්න නැවත මගේ ප්‍රශ්නය. මම කියන්න ගියේ දැන් එතන හැම ඉන්නකොට දැන් මගේ අනිශ්චිතභාවයෙන් ඉන්නකොට එතෙන් තේක දේවල් ඇවිල්ලා එතන යම් කිසි තරමකට ඉන්ටරක්ෂන් එකක් වගේ දෙයක් සිද්ධ වෙන බවත් දැනෙනවා. නමුත් අර ඉස්සර මට උවමනාව තිබුණා ඒ එතන කෙලස ගන්නේ නැතුව එතෙන්ටම වෙලා ඉන්න ඕන කියන ඒ වගේ ප්‍රාර්ථනාවක් තිබුණා
මට.
එතකොට ඒ ප්‍රාර්ථනාවක් දැන් හුඟක් නැති වේගෙන නැති වේගෙන යනවා. මොකද අර අරට බෑක්ග්‍රවුන්ඩ් එකේ තියෙන බවට විශ්වාසයි.
හොඳයි.
ඒක තියෙනවා. ඉතින් ඒක නිසා දැන් වෙනදට වඩා හුඟක් මට වැඩ කරන්න පුළුවන්. ඒ වැඩ කරනකොට මම කරන්නේ සංස්කරණයක් බවක් මම දන්නවා. ඒ සංස්කරණය කරන ගමන් අර පසුබිමේ තියෙන අවකාශය තුළ පැලී ඉන්න පුළුවන් කතියකුත් මට තියෙනවා. ඉතින් මේක කවදුරටත් මගේ ආශය අනුශය කෙලෙස් පවා හඳුන්ගෙන යන්න
ඇත්තරම වෙලා තියෙන පරිවර්තනය හරි කියලා තමයි මටත් හිතෙන්නේ. කියන්නේ අපි මුලින්ම එබඳු තත්ත්වයක් හිතට හඳුන්වා දෙන කාලෙදී අපි පොඩ්ඩක් ඒකට යම්කිසි උවමනාවක් ඇති කරගෙන ඒකට වටිනකමක් දීලා ඒ තත්ත්වය හිතට හඳුන්ලා දෙනවා. දැන් හිතේ නිකන් ඒක රෙජිස්ටර් වෙනවා. දැන් ඒක එතකොට සක්මනේදීත් ගන්න පුළුවන්, පරයන්කේදීත් ගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම වෙන්න වෙන්න ඒක නිකන් හිතට උරුම වෙච්ච ස්වභාවයක් බව හිතට තේරෙන්න ගන්නවා. මේක නිකන් අර චිත්‍රයක් ඇඳපු කැන්වස් එක වගේ. කැන්වස් එක නැති වෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන අපි චිත්‍රය තුල මුලා වෙලායි තියෙන්නේ. ඒ චිත්‍රය කෙරෙහි තියෙන මුලාව ටිකින් ටික බැහැර වෙන්න චිත්‍රය විනිවිදලා කැන්වස් එක දකින්න පුළුවන් ශක්තිය ගොඩනගෙනවා. එතකොට අන්න කැන්වස් එක නැති වෙන්නේ නැහැ. කැන්වස් එක තිබිලා තියෙනවා. ඉස්සරහ තිබිලා තියෙනවා. හැබැයි කැන්වස් එක පෙනිලා නැහැ. අපිට අවධානය යොමු වෙලා නැහැ. මොකද අපි චිත්‍රයේ මුලා වෙලා ඉඳලා තියෙන්නේ. දැන් අපිට නුවණ පහළ වෙන්න මේ අනිකුත් වැඩ කරද්දිත් කැන්වස් එක නැති වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒ හිතේ තියෙන උපාදාන නොකලන ස්වභාවය දුරු වෙන්නේ නැහැ. මේක කොහොමත් තියෙනවයි කියලා අන්න විශ්වාසය තහවුරු වෙලා. ඒ නිසා ඒ අකම්පිත බව වටිනවා. දැන් ඒ තත්ත්වෙටපත් වුණාට පස්සේ අන්න දැන් මේ කැන්වස් එක ගැනත් චිත්‍රය ගැනත් තියෙන ටිකක් එක්තරා අන්දමකින් නිකන් සම ආකල්පයක් තියෙන. මේවා ගැනත් එච්චර ලොකුවට නෑ, අර්ක ගැනත් ලොකුවට සැලකීමක් නැහැ වගේ තත්ත්වයක් තියෙනවා. කෙසේ නමුත් ඉතින් හිත විතින් විට අර උපාදාන නොකරන තත්ත්වය තුළ පෝෂණය කිරීම වැදගත් වෙනවා. මොකද එතන තමයි ඇත්තරම හිතට යම්කිසි සහනයක් සරණක් තියෙන්නේ. ඇහුණද දන්නේ නැහැ කීපෙක.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මට ඒකෙන් කොටසක් ඇහුණා. මම ඉතුරු ටික රෙකෝඩින් එකෙන් අහගන්න මට පුළුවන්.
හරි.
එතකොට මට ඊළඟ මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි මෙහෙම මේ හිතනවා දැන් මේකෙන් මේ ප්‍රතිපදාවෙන් අපිට ලැබෙන තියෙන ආනිසංස ප්‍රමාණය මාත්තර තව කොච්චර බැනෙක්ට ලැබෙනවද කියලා මට හිතෙනවා. ඒ වගේම දැන් අර මෙතන සම්පූර්ණ අවධියටපත් වෙන කෙනෙක් ඒ ආශය අනශය දැන් ඔබ වහන්සේ ඉස්සෙල්ලා අර පංචීව මහත්මයාගේ ප්‍රශ්නයට උත්තර දෙනකොට ඔබ වහන්සේ විස්තර කරා තෙරණයකින් කරලා ලොකු දේවල් අයින් කරලා ඊට පස්සේ ඉක්කත් වඩා සියුම් දේවල් අයින් වෙනා ඉක්කත් වඩා අර දෙන්නේ නැති තරමේම වගේ ඒවත් අයින් වෙනවා එහෙම සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනකොට අපිට එකපාරට වෙන ලොකු පරිවර්තනයක් තියෙනවද අපේ විඥානයට හරින් අක් හරි මොන හරි ලොකු වෙනසක් වෙනවද අපි සම්පූර්ණ අවබෝධයට පත් වෙනකොට කියලා එකක් තමයි මූලධර්ම ප්‍රශ්නයක් එන්නේ නැති. නමුත් මට ඒක අහන්නේ.
ඒක තමයි ඒක මට හිතෙන නම් ක්‍රමානුකූලව යන ගමනක් කියලා. දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේ අර අසුරේන්ද්‍රයෙකුට කියපු සූත්‍රයක් තියෙන්නේ මේ මොකද්ද දැන් එක්තරා අන්දමක මට අසුරේන්ද්‍රයාගේ නම මතක නැහැ. මේ සූත්‍රයක් එනවා. හරි බුදුරජාණන් වහන්සේ කියනවා මේ හරි ප්‍රසිද්ධ සූත්‍රයක්. දැන් මුහුදේ ගැඹුර ටිකෙන් ටික ඇති වෙනවා වගේ. මුලින් මුහුදු වෙරළ, ඊට පස්සේ නොගැඹුරු නිකන් මේ මුහුද, ඊට පස්සේ තවත් ටිකක් ගැඹුරු මුහුද. අන්තිමට තමයි ටික ටික ඔන්න ගැඹුරුම මට්ටමකටපත් වෙන්නේ. අන්න ඒ වගේ තමයි කියලා කියනවා. උන්වහන්සේගේ ශාසනයත් ක්‍රමානුකූලව තමයි ගැඹුරට යන්නේ. ඒ නිසා අපි එබඳු ප්‍රතිපදාව ගමන් කරනකොට ක්‍රමානුකූලව මේ හිතේ යම්කිසි වෙනසක්, ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ යම්කිසි හිතේ කෙලෙස්වල අඩුවීමක්, හිතේ ග්‍රහණය වීමේ අඩුවීමක්, නුවණේ වැඩිවීමක්, ඒ වගේ පේනවනම් සතුට වෙලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර සාපේක්ෂව තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ගිය අපි තව අවුරුදු 5කට කලින් මගේ චරිතය මොන වගේද, මම මොන වගේ ජීවිතයක්ද ගත කළේ, මොන වගේ ප්‍රශ්නද මගේ තිබුණේ, හිතේ කොයිතරම්නම් පීඩාකාරී ගතියක් තිබුණාද, හිත කොයිතරම්නම් ශෝක කිරීම, හඬා වැළපීම් වල යෙදී ගත කළාද, ඊට පස්සේ අවුරුද්දේ කොහොමද හිතේ තත්ත්වය, ඒවැය යම්සි අඩුවීමක් මං අත්දැක්කද, ඊට පස්සේ අද වෙනකොට කොහොමද දැන් හිතේ තත්ත්වය, හිතේ අවබෝධය කොහොමද, හිතේ යම්සි සැනසීමක් තියෙනවද, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ගතියක් තියෙනවද, නැත්තම් හිත නිවාගෙන ඉන්න පුළුවන් ගතියක් දැන් තියෙනවද, නැත්තම් ඉදිරි පාර පේන ගතියක් කරන්න ඕනේක මොන වගේද, ඉදිරියට කරන්න ඕනේ දේ මොකද්ද කියලා යම්කිසි අවබෝධයක් මට තියෙනවද, ඔන්න ඔය වගේ නිකන් නිර්ණායක හරහා තමයි අපිට මේකේ දියුණුවක් මැනගන්න පුළුවන් වෙන්නේ.
එහමයි ස්වාමීන් වහන්සේ, මම ප්‍රශ්නය අහන්න හේතුවනේ මම අහලා තියෙන සමහර ධර්ම දේශනාවල මේ මාර්ගය විස්තර කරනකොට ඒ මාර්ගය සාපේක්ෂයි, නමුත් නිර්වාණය නිරපේක්ෂයි කියලා වගේ දෙයක් අහලා තියෙනවා. ඉතින් මට ඒක තේරුම් ගන්න ආසාවක්
තිබුණා. ඔව්, ඉතින් ඇත්තරම දැන් එහෙම වචනවල නෙමෙයි ඇත්තරම මට නම් හිතෙන අපි පැටලෙන්න ඕනේ. දැන් නිවනට පද රාශියක් තියෙනවා. දැන් පද 31ක් හෝ 33ක් තියෙනවා ඔය සංයුත්තනිකායේ අසංකත සංයුත්තේ කියලා මේ වෙනම කොටසක් තියෙනවා. ඒකේ පද 33ක් මට මතක විදිහට 31ක් හෝ 33ක් මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඉතින් එක එක පැති වලින් නිවන පෙන්ලා තියෙනවා. ඒ කියන්නේ කිසිමක් සංස්කරණය නොකිරීම, සබ්බ සංඛාර සමතු කියන පැත්තකින් නිවන පෙන්නවා. ඊළඟ නිප්පපංච කියලා ප්‍රපංච නොකිරීමේ පැත්තකින් නිවන පෙන්නවා. ඊළඟට නිවීමේ පැත්තෙන් නිබ්බාන කියන පැත්තකින් නිවන පෙන්වනවා. ඒ වගේ විවිධ දෘෂ්ටි කෝණ වලින් නිවන ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කළා තියෙනවා ඉතින්. ඒ නිසා අපි ඒවා වචනවල පැටලෙනවට වඩා ඉතින් මට නම් හිතෙනවා පොඩ පොඩ හිතේ කෙලෙස් දුරු කිරීම කියන එකට අපි පොඩ පොඩ යනවා නම්. මොකද නිවනට දෙන තවාර්ථකතනයක් තමයි රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ කියන එක. අපි කොයිතරම් දේවල් දැනුමක් තිබුණත් අපි තුල තාම රාගය තියෙනවා නම්, ක්‍රියාත්මක වෙනවා නම්, ද්වේෂය ක්‍රියාත්මක වෙනවා නම්, මෝහයෙන් පැටලෙනවා නම්, ඉතින් ඒ කියන්නේ අපි තාම ගැඹුරු අවබෝධයකට ගිහිල්ලා නැහැ. ඉතින් එතනදී අපි නිහතමානී වෙලා අපේ තියෙන කෙලෙස් මොනවාද කියලා හඳුනගන්න පැත්තට අපි නැඹුරු වෙන්න ඕනේ. පහාන පැත්තකට අපි යන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම්, දැන් ඔය අරිය වංශ දේශනාවලදී බුදුරජාන් වහන්සේ මතු කරන එක පැත්තක් තමයි ඔය මේ භාවනාරාමෝ හෝති භාවනා රතෝ පහනාරාමෝ හෝති පහන රතෝ. භාවනාව ගැන යම්සි උනන්දුවක් ඇති කරගන්න එක, හිතේ සමාධියක්, ඒකාග්‍රතාවයක්, ප්‍රඥාවක් දිනු කරගන්න උත්සාහන්ත වෙනවා කියන එක මට්ටම. ඊට පස්සේ පහනාරාමෝ හෝති පහන රතෝ, මේ හිත කෙලෙසන කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගන්නවා කියන එක ඒක අපි පිවිසිය යුතු තව පැත්තක්. යන්න ඒ පැත්තට යමු වෙනවා නම් මම හිතනවා වඩාම සුදුසුයි කියලා.
එහමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට අනේක වාරයක් පින්
හොඳයි හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ නිමල් මහතා ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි. මේක කෙලි ප්‍රශ්නයක්. ඔබ වහන්සේ අද දේශනාවදී පැහැදිලි කරන අර හිත නවත්තා තැබීම වගේ නිකන් සරලව කියනවා නම් ඒ වගේ අර්ථයක් හිතට විතක්ක වගේ එනකොට, ඉතින් මම මේ වගේ ක්‍රමවේදයක් කරන අවුරුදු 5ක ඉඳන් අරෝප මුත්ස්වාමී වහන්සේ ඒ අවවාදනුව, ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මට හිත නවත්තගෙන මගේ දවසක 3-4 වුණත් මම කරනවා. හැබැයි ඒක ප්‍රතිඵලයක් විදිහට මට පේනවා මෑත කාලෙදී පරියංග භාවනාවට ගියාම මේ ඉක්මනින්ම සමාධිගත වෙනවා. ඊළඟට හිත මේ නින්දට වැටෙනවා වගේ ස්වභාවයක් අකර්මණ්‍ය වෙනවා කියනවා.
හරි.
මම උපවාසයෙන් මේ ආන්න කැමති මේකට කෙටි පිළිතුර මේ දීග ප්‍රතිපලයක්ද
ඒක තමයි අපි මේකදී ඇත්තටම තේරුම් ගන්න වටිනවා. මේ يعني බුධාඳුරෝ පැති කීපයකින් මේ පැත්ත පෙන්වන්නේ. පැති කීපයකින් තමයි හිතේ වර්ධනයක් පෙන්වන්නේ. ඉතින් ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන්, බල ධර්මයන් වශයෙන්, බොජ්ජංග ධර්මයන් වශයෙන් මේ ආරෂ්ඨාංග මාර්ගයේ අංග 8ක් වශයෙන්. ඉතින් එතකොට බැලුවාම එකක් විතරක් අපි ඉස්සරහට අරගෙන ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි ඉන්ද්‍රිය මට්ටමින් කතා කරනවා නම්, බල මට්ටමින් කතා කරනවා නම්, විශේෂයෙන්ම හිතට සතිය, සමාධිය, ප්‍රඥාව කියන අංග තුනේ යම්කිසි සමබර වීමක්, පෝෂණයක් අවශ්‍ය වෙනවා. අපේ හිත සතිය හුඟක් දුර්වල වෙලා සමාධිය විතරක් උත්සන්න වෙලා තියෙන මට්ටමකදී ඔය වගේ කියන හිත නිකන් සැඟ වෙන්න, නිද්‍රාශීලී වෙන්න, එහෙම නැත්නම් උදාසීන වෙන්න ඉඩ තියෙනවා. දෙතෙන්දී අපි සතිය ආයසරාට ගන්න ඕනේ. දැන් බොජ්ජංග පැත්තෙන් කතා කරනවා නම් බුදුහාඳුරු කියනවා බොජ්ජංග තුනක් තියෙනවා හිත ක්‍රියාශීලී කරන, තව බොජ්ජංග තුනක් තියෙනවා හිත පොඩ්ඩක් සමාධිමත් කරන, සහනශීලී කරන, නැත්නම් තැම්පත් කරන එක බොජ්ජංගයක් තියෙනවා. ඒක හැමතිස්සෙම අත්‍යවශ්‍යයි කියන. දැන් සති සම්බොජ්ජංගය කියන එක හැමතිස්සෙම පවත් ගන්න කියලා කියනවා. ඒකෙන් තමයි හිතේ ස්වභාවය නැත්නම් හිතේ తත්වය පෙන්වලා දෙන්නේ. හැබැයි ධම්මවිචේ විරය පීති කියන එක හිත ටිකක් කූද්දන ගතියක් තියෙනවා, හිත පුබුදවන ගතියක් තියෙනවා, හිත අවුස්සන ගතියක් තියෙනවා. ඒ වෙනුවට පස්සබ්දි සමාධි උපේක්ඛා කියන එක හිත තැම්පත් කරන ගතියක් තියෙනවා. එතකොට අපි මේවා පොඩ්ඩක් තේරුම් අරගෙන තමයි කටයුතු කරන්න ඕනේ. අපි නිකාං හිත නතර කිරීම විතරක් කරලා ඒ අවස්ථාවේ හිත නින්දට වැටෙනවා නම්, හිතේ අවදිමත් බව අඩු වෙනවා නම්, හිතේ සතිය දුර්වල වෙලා නම් ඒක, ඒ කියන්නේ එතෙන්දී හිතේ සතිය දැන් අඩු වෙලයි තියෙන්නේ. හිතේ අවදිමත් බව අඩු වෙලයි තියෙන්නේ. ඒ නිසා ඒ වගේ තැන්වලදී බලන්න ඕනේ නම් S2 අරගෙන හිත නතර කරගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. හිත අපි දුමු එළියට පහළට ගෙහිලා වටේ අවට පරිසරයත් එක්ක ඉඳගෙන හිත නතර කරගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒතකොට සද්ද ඇහෙද්දී, රූප පෙනෙද්දී මේ අවට පරිසරයත් එක්ක ඉද්දි තමයි මේ හිත නතර වෙලා තියෙන්නේ. එතෙන්දී එහෙම ඉන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට අන්න හිතේ ක්‍රියාශීලී ගතියත් සහිතවයි නතර වෙලා ඉන්නේ. නැතෝ උදාසීනව ඔතෑණි ගතියකින්, කම්මැලි ගතකින් නිදි කිරා වැටෙමින් නතර වෙලා ඉන්න එකක් නෙමෙයි මේ කතා කරන්නේ.
එහෙමයි සම්මා.
හොඳයි. හොඳයි. හරි.
ඊළඟ පැනේ උතේනි කාට ඉදිරිපත් කරන්න පුළුවන්?
සර්වන් සන්නයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඉස්සර මට සිතුවිලි දෙකක් අතර පරතරය ගොඩක් හොඳට පෙනුනා. ඒකේ ඉඳ අවස්ථාවත් සෑහෙන හම්බුණා. දැන් ස්වාමීන් වහන්සේ ඒ පරතරයට අර සත්‍ය මම කලින් කිව්වා ඒක ස්වාමීන් වහන්සේ ඒක sound of silence කියන සත්‍ය. ඒක උත්තරට ඇවිල්ලා දැන් ගොඩක්. ඒක හැබැයි හැම වෙලෙම තියෙනවා මම කතා කරනකොටත් බණ අහනකොටත් වෙන කෙනෙක් එක්ක කන්වර්සේෂන් එකක් ඒ අතරේ දැන් ඒක බෑග්ග්‍රවුන්ඩ් එකක් විදිහට වෙනවා.
ඔව්.
ඒක ගැන දැනගන්න ඒක හරිද දැන්?
කමක් නැහැ.
ඒක දැන් අල්ලන්න බැහැ ස්වාමීන් වහන්සේ මට.
හරි. කමක් නැහැ. කමක් නැහැ. ඒක කමක් නැහැ. කියන්නේ උතෙන්දී අපි දැන් ඔය ගැන හුඟක් සැලකිලිමත් වෙන්න ගියොත් නැත්නම් ඔක ප්‍රශ්නයක් කරගන්න ගියොත් මේ ටිකක් ඒක ඉන්න ගතිය වැඩි වෙනවා. ඒක නිකන් අමතක කරලා දාලා යන්න ගත්තොත් මේ ඒක අපෙන් බැහැර වෙන තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා අපි හුඟාකුම නායන් අරයා ඉන්නවද දැන් අරයා ඉන්නවද කොහෙද ඉන්නේ අද නම් ඇහුන්නේ නැහැ කියලා අපි ඒක හොයන්න ගත්තොත් ඔන්න එතකොට කරදර වැඩි. එතකොට එයා මතුවෙලා එනවා. ඒ වෙනුවට එයා හිටියත් එකයි නැතත් එකයි. හිතේ දැන් ලොකු ග්‍රහණයක් නැතුව මම මගේ වැඩේ කරගෙන යනවද කියන පැත්තෙන් යන්න ගත්තොත් අරක නිකන් අර ෂේ වෙලා පැත්තකට වෙලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක ගැන ඕන්ට වඩා හුඟක් කියන්නේ උවමනාවෙන් හොයන්න යන්න නැතුව ඉන්න එක හොඳයි.
එහෙමයි. තව ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට මට තේරෙනවා මම දැන් ඇවිදගෙන යනකොට නිකන් දර කොටයක්
යනවා.
ඔව්. එහෙමයි. දැනෙනවා. ඒක දැන් එන්නේ ටික ටික වැඩි. සමහර එකලා මිනිස්සු දිහා බලනකොට නිකන් ඒත් ඒ වගේ පේනවා සමහර වෙලාවකට.
ඒ වෙලාවේ හිත දැන් ඕක ඔය නිසා හිත විතර්ක බහුල වෙනවද?
නෑ, එතනින්
ඉවරයි.
ඒක හැමම එතනින් ඉවරයි.
හරි.
ඒ වගේ අවස්ථාවක් ගොඩක් සිතුවිලි යනකොට දැන් ඒවා ඉස්සර කරදරයක් වුණා දැන් නිකන් ආවා කියලා ඒක අල්ලන්නේ නෑ. හැබැයි අමතක වෙන එක නම් ගොඩක් වැඩි ස්වාමී.
පොඩ්ඩක් තේගෙන දැන් අපි අර මේ දැන් නිකන් ට්‍රාන්සිෂන් වගේ එකක වගේ ඉන්නකොට නිකන් පොඩි සංක්‍රාන්ති පැත්තක ඉන්නකොට අපිට මේ පැත්තත් නැහැ අර පැත්තත් නැහැ ටික පොඩ්ඩක් නිකන් අතරමං වුණා වගේ ගතියක් තේරෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් හරහා යන්න ඕ අපිට. එතකොට ඒක හරහා යන්න වෙනවා. ඒ කියන්නේ අපි මේ පැත්ත නතර වෙලා ඩකුත් නැහැ, යහ පැත්තට තාම ගිහිල්ලත් නැහැ. ඉතින් අන්න එතකොට අන්න මේ වගේ තත්ත්වයක් තියෙනකොට අමතක වීම සිද්ධ වෙන්න පුළුවන්. තාම පාර හරියට පැහැදිලිත් නැහැ, මොකද්ද වෙන්නේ කියලා තේරෙන්නෙත් නැහැ. අර එතන පොඩි අතරමං වීමක් වෙනවා. හැබැයි ඉතින් ඔය යන විදිහට පොඩ්ඩක් ඉදිරියට යන්න. ඒ කියන්නේ උක වැඩි, කියන්නේ උගක් කල තියෙන එකක් නෙමෙයි. පොඩ පොඩ අපේ ඒ හිතේ පැහැදිලි බව වර්ධනය වීමක් අත්දකින්නවාද? සංඥා අඩුවීමක් හිතේ, හිත සැහැල්ලු වීමක්, හිතේ සිතුවිලි වල, කියන්නේ සාමාන්‍ය වශයෙන් ගත්තොත් ඉස්සර තරම් කතා කර කර කියව කියව ප්‍රපංච කර කර ඉන්න ගතිය අඩුවීමක් එහෙම අත්දකින්නවාද?
එහෙම.
ඒ ඉබන්දු පැත්තක්, ඒ ඉබන්දු පැත්තක වර්ධනයක් තියෙනවා නම් දිගට කරගෙන යන්න. එතන බලන්න හිත ඌමනාවෙන් ප්‍රපංච කරන්න දෙන්න එපා. ප්‍රපංච වලින් හිත මුදව ගන්න. හිත නිදහසේ බොහොම සැහැල්ලුවෙන් හිතට විවේකයක් දෙන්න. නිකන් හිතන්න නිකන් බොහොම වෙහෙසිලා එහෙම එහෙ දුව දුව හිටපු හිත දැන් එයා නිකන් නතර වෙන්න හදන්නේ. එයා පොඩ්ඩක් නිෂ්කලංක වෙන්න හදන්නේ. එයා ගිමන් නිවන්න හදන්නේ. එයාට දැන් පොඩ්ඩක් ගිමන් නිවන්න අවස්ථාවක් දෙන්න.
ඒකේ මට තේරෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ වැඩතන වැඩ කර කර ඉන්නකොටත් අතාරින්න හදනවා.
ඔය එතෙන්දී
ඒක
පොඩ්ඩක් එතක ඒක හරි. ඒක හරි. එතෙන්දී අපි ඒක තමයි අපි අර දැන් අපි අද කතා කළේ අර විතක්ක වශීතාවයක් ගැන. ඒ අපි දැන් ඔය මට්ටමට එන්න එකපාරටම බැහැනේ. අපි දැන් හිටියේ තනිකර විතර්ක ගොඩක. අපි හිටියේ තනිකරම ප්‍රපංච ගොඩක හිටියේ. දැන් ඒකෙන් අපි දැන් විතර්ක සමනය කිරීම පැත්තකට යනවා. එතකොට ඔන්න දන්නේම නෑ අපි අනවශ්‍ය තැන් වලත් විතර්ක සමනය වෙනවා සමහරවිට. එතකොට ඉතින් කරදරයි. එතකොට අපි හිතමු අපි දැන් රාජකාරී කර කර ඉන්නකොට තවරු හරි එක කතා කර කර ඉන්නකොට ඕක වුණොත් එහෙම දැන් අපි නිකන් පොඩ්ඩක් කරකොලත් ඇරිය වගේ වෙන්න පුළුවන්.
අන්න එහෙම තමයි මම.
හැබැයි ඉතින් ඕක දියුණුනාට පස්සේ අපිට විශ්වාසය ඇති වෙනවා. දැන් මට කතා කරන්න ඕන නම් කතා කරනවා, කතා කරන්න ඕන නැත්නම් නිකන් ඉන්නවා. හිතන්න ඕන නම් හිතනවා, හිතන්න ඕන නැත්නම් හිතන්නේ නැතුව ඉන්නවා. අන්න ඒ වගේ අර දෙපැත්තේ පොඩ්ඩක් මේ විශ්වාසය නැත්නම් දෙපැත්තම හසුරුවා ගැනීමේ ශක්තිය පොඩ පොඩ දිනු වෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඉතින් තව ඉස්සරහට ඔහම යමු ඉතින්. හරි. හොඳයි, මම හිතන්නේ අපි මේක අන්තිම ප්‍රශ්නය කරගමු. හොඳයි, අවස්ථාව දෙනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
සානස් මේ අනිදස්සන විඥාන අපතිත්තර විඥාන කියලා අපි කතා කරන්නේ සානස් මේ ස්පර්ශයේ කියන දෙයට සම්බන්ධ වෙන විදිහ පොඩ්ඩක් මේ විලාවින අවශ්‍ය නැහැ සානස් ධර්මයෙන් සම්බන්ධ කරලා හරි පැහැදිලි කරන්න පුළුවන් වෙලාවක කියලා හිතලන්නයි සානස් සමගාත්තේ.
හොඳයි. හොඳයි, මහත්තයාගේ අදහස හොඳයි. මම ඒකත් ත්‍යාගයේ අතරම ගැඹුරු මාතෘකාවක්. අපි බලමු මේ ඉස්සරහට අනිදස්සන විඥානය, අපත්‍යච්ඡිත විඥානය වගේ දේවල් අපිට හම්බ වෙන සූත්‍රයක් ඉස්සරහට අරගෙන තියා සාකච්ඡා කරන්න. මොකද ටිකක් ගැඹුරු මාතෘකාවක්. හැබැයි ඉතින් කෙසේ නමුත් ඔය මාර්ගය නම් ඔය කරා යන මාර්ගය නම් වැටලා තියෙන්නේ ඔය අනිසිතෝච විහෙරති නචකින්චිතෝකේ උපාදීයති කියන පැත්තෙන්ම තමයි ඔය සඳහා යොමු වෙන්න මාර්ගය නම් වැටලා තියෙන්නේ. ඒක කියන්න පුළුවන්. මම අපි බලමු ඉස්සරහට මොකක් හරි සූත්‍රයක් ආශ්‍රයෙන් ඒ වගේ කරුණු ටිකක් ඉස්සරහට ගන්න. හොඳයි. එහෙමනම්
ධර්මම ගැටලුවම නෙමෙයි මූලධර්ම පැත්තටම කියන මම ගොඩක් බලාපොරොත්තු වෙන සංසාර දැනෙන තැන ඉඳලා නැදෙන තැනට යෑමේදී සංසාර සාමාන්‍ය දැන් චක් විඥානයේ වගේ කරත් සාන අපට ඒක සම්බන්ධ වෙනවනේ දැන් ස්පර්ශයට සම්බන්ධ වෙන මෙතනයි කියලා ධර්මයේ පැහැදිලිවම පෙන්නලා
තියෙනවා.
හා හා. ඔව්. මතු පිටින් එකක් වගේ අවල් තැන තියෙන්නේ මේක කියලා. අර ඒ වගේ නේ අනිදස්සන විඥානය නැත්නම් අපට ඉච්ච විඥාන නම් නැත්නම් අර පංචීතෝත විහෙලති කියන තැන අපට ඒ අන්නේ පැත්තෙන් තමයි සාන සමාලි වෙන්නේ. අප ප්‍රශ්න අහන්න මට
හොඳයි හොඳයි. ඇත්තටම තවත් ඇත්තටම ඉල්ලීමකුත් ලැබිලා තියෙනවා මේ මදුපිණ්ඩික සූත්‍රය මුල් කරගෙන දේශනාවක් කරන්න කියලා. ඉතින් අපි මේ සූත්‍ර දේශනා මාලාව අවසන් වුණාට පස්සේ මදුපිණ්ඩික සූත්‍රය ගමු. ඒකෙද්දී අපි මේ කටයුත්ත නැත්තම් මේ අනිදස්සන විඥානය ගැනත් අපි ටිකක් සාකච්ඡා කරමු. එතකොට මම හිතනවා ඔය පැති කීපෙම මේ කව කරගන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. එහෙනම් අදත් අපි පැය දෙකකට වඩා ටිකක් වැඩි කාලයක් ධර්ම දේශනාවක සහ ධර්ම සාකච්ඡාවක නියැලීලා තිනෝ. මේ අන්දමින් අපි අද රැස් කරගත් අවසියලුම් කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨාය බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාය බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.